මීළඟට බිමල් රත්නායක ගරු අමාත්‍යතුමා විනාඩි 10ක කාලයක් ඔබතුමාට.
ගරු සභාපතිතුමනි, මේ මම මුලින්ම මේ සාකච්ඡාවට එළබෙන්න කැමති ටිකක් වෙනස් කරුණකින්. අද දිනේදී අපි දුටුවා මේ ශිරන්දි රාජපක්ෂ මහත්මිය SCID ට ගිහිල්ලා තියෙනවා. සතුමේ සති දෙකක් කල් ඉල්ල මම හිතන්නේ කලුත් හම්බෙලා තමයි ගියේ. දැන් සාමාන්‍ය සභාපතිතුමනි, අපි පොලිසියකට යනකොට අපි පැමිණිල්ලක් කරනවා නම් අපේ හැඳුනුම් පත ගන්නවා. ඉතින් මම දැනගන්න කැමතියි අපේ මේ සුසන්ත දොඩාවත නීතිඥ මහත්මයා තමයි, නීතිඥ අපේ මන්ත්‍රීතුමා තමයි මේ ගැන කතා කරේ. එතුමා මම හිතන්නේ ගොඩක් කරුණු දන්නවා. මම කැමති දැනගන්න FCID ට යනකොටත් හැඳුනුම් පත දෙන්න ඕනද ඒ යන කෙනා කියලා. පොඩ්ඩක් ඔබතුමාට අවස්ථාව දෙන්න පුළුවන්ද? මගෙන් වෙලාව ගන්න විනාඩිය. සුසන්ත දොඩාවත.
ගරු මන්ත්‍රීතුමා. සුසන්ත දොඩාවත් ගරු මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමනි, අත වශයෙන්ම මූල්‍ය අපරාධ කොට්ටාශයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනකොට තමන්ගේ සැබෑ හැඳුනුම්පත තමයි ලබා දීලා පිවිසීම සඳහා විසිත පාස් එකක් අරගෙන යන්න ඕනේ. හැබැයි දැන් මේ විමර්ශනයේ සිද්ධ වෙන්නේ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් 3 දෙනෙක් එකතු වෙලා ගිනුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වෙන නිසා ඒ ගිනුම ආරම්භ කරන්න පාවිච්චි කරපු හැඳුනුම්පත නඩු භාණ්ඩයක් විදිහට ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඒක රැගෙන එන්න කියලා තියෙනවා නම් මම හිතන්නේ ඒකත් අරගෙන යන්න ඇති.
හරි, ස්තුතියි.
ගරු සභාපතිතුමනි, මම හිතුවා අද දිනේදී මේ විවාදේ මම හිතන්නේ විශාල දේශපාලන විවාදයක් නෑ. මේ අද TRC regulations ගැන ඒ නිසා මේ අවස්ථාව වැදගත් කරුණු කීපයක් ගැන කරුණු දක්වන්න යොදා ගන්න. ඔබතුමා දන්නවා අපේ මේ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ගොඩාක් ලොකුවට ගිහිල්ලා මේ තාපොඩ්ඩෙන් අපේ විපක්ෂ නායකතුමා ලේඩ් දෙන්න යනවා. තාපොඩ්ඩෙන් එතුමා මේ ලේන් අසං කළා දෙන්නත් ගියා. මේ මොනවාද මේ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නට අපි ඇත්තටම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ අපේ විපක්ෂ නායකතුමා ඒ ලේදන් දින ක්‍රියාවලියෙන් බේරගත්තට මේ දැන් ජනාධිපතිතුමා එක්ක ඒ සංවර්ධන නිලධාරී මහත්වරු කතා කරලා ඒගොල්ලෝ එකඟ වෙලා තිබෙනවා ඒ විසඳුමට. විසඳුම තමයි ප්‍රධාන කොටස සංවර්ධනධාරීන් සිරුදනාම ඒගොල්ලන් විභාගකට ලියනවා, ගුරු විභාගකට ලියනවා. ඒ විභාගයෙන් විශාල පිරිසක් බඳව ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. උපරිම වශයෙන් සංවර්ධනධාරීන් ඉතින් මගේ දැනීම හැට ගරු සභාපතිතුමනි 52,000ක් ඉන්නවා මේ විභාගයට සුදුසුකම් ලැබපු අය. ඒ විභාගයට 52,000ක් ඉන්නවා. ඉතින් ඒ 52,000 විභාග ලිව්වම ඒකෙන් සුදුසුකම් ලැබණ අය තමයි බඳව ගන්න පුළුවන් ගුරු ව්‍යස්තාවට අනුව සහ අභියාචනාත් කරන නඩු තීන්දුව අනුව. ඒ නිසා ඒ ගැන කරුණු පැහැදිලි කරාට පස්සේ ඒ සංවර්ධනධාරීන්ගේ සංගමේ ප්‍රධානීන් එකඟ වෙලා තිබෙනවා ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී විභාග ලියන්නත්. ඒ විභාග ලියලා ඉතින් ඒකට සිළු දනාටම සමත් වෙන්න බැරි වුණොත් ඒ ඉතුරු වෙන පිරිසට අපි වෙනම යම් කිසි විසඳුම් වලට යන්නම් කියලා. ඒ නිසා ඇත්තම ගරු ජනාධිපතිතුමාට අපි සුතුවන්ත වෙනවා. අපේ විපක්ෂ නායකතුමා ලේ සොලවන්න ගියපු එක එකෙන් වළක්වා ගත්තට ඉතින් ඇත්තටම විපක්ෂ නායකතුමාට අපේම පිට තමයි. එතුමාට දිගටම අපි එතුමා දිගටම තියාගන්න කටයුතු කරන්නේත් ගරු සභාපතිතුමනි. ඒ නිසා එතුමාගේ පක්ෂ සමහරුව එතුමාට විරුද්ධ වුණා. ඒ වගේම අපි කියන්න කැමැති දේශපාලන වශයෙන් වැලේ වැල් නැතුව ඉන්න කට්ටිය ගිහිල්ලා ඔය සංවර්ධනධාරී මහත්මිය ඉන්න උසි ගන්නල ඒගොල්ලන්ගේ දේශපාලන වාසි ගන්න බැලුවා. ඉතින් අපි හිතනවා ඒ අය අපි කවුරුත් උද්ඝෝෂණ කරනවාට අරගල කරන එක අපි හාසරලක් කරන්නේ. අපි දන්නවා මිනිසුන්ට වේදනාවන් තිබෙනවා, ප්‍රශ්න තිබෙනවා, අපිට හැඟීම නොතේරෙනව නෙමෙයි. කරු සභාපතිතුමනි, අපි ඒ වගේම මේ රටේ යම්කිසි ප්‍රමිතියක් සහිත නීතියක් සහිත රටක් අපි හදන්න ඕනේ. අපේ රටේ ජනතාව විශේෂම වෘත්තීය සමිති අරගල කරලා රාජ්‍ය සේවය හෙංචයියන්ගේ තන තවාණක් වෙලා තිබිච්ච ඒවා වෙනස් කරලා තිබෙනවා. ඔබතුමා දන්නවා අපේ විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමටත් ඔය නාමරාජපක්ෂ ලියුම් දුන්නා විශ්වවිද්‍යාලයට බඳවා ගන්න කියලා. මේ මානසිකත්වය එහෙම මනසක්. ඔබතුමා නිකන් හිතන්නේ UGC එකට හරහා යන්න නැතුව මන්ත්‍රීලක ලියුම් වලින් විශ්වවිද්‍යාලයට ළමයි ගන්න ක්‍රමයක් හදිනොත් ලංකාව ඉතුරු වෙනවද? අද අපේ අගමැතිතුමී, අධ්‍යාපන ඇමතිතුමී එක ලියුමක් තමන්ගේ දේශපාලන හිතවත්කමක් නිසා හරි වෙන මොනවා නිසා හරි අවුරු මාස 14ක් අපි ගත කරලා තියෙන ලංකා ඉතිහාසෙ මම හිතන්නේ අවුරුදු 50කට පස්සේ එක ලියුමක් තීරණය අහවල් ළමයා ගන්න කියලා. අද බලන්න නැත්ත වෙනදා මේ දවස් වෙනකොට ඔය ජුනි මාසයෙන් පස්සේ දෙමාපියෝ කොච්චර උපවාස කරනවද ඉස්කෝලේ ඉස්සර මේ සාමාන්‍ය ඔබතුමත් ගුරුවරේ ඔබතුමා හොඳට දන්නවා සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඉස්සර අනිවාර්ය උපවාස දෙමාපියෝ අරය ගත්තේ නෑ මගේ දරුවා අල්ලපු වැටේ ඉන්නේ මාව ගත්තේ නෑ අරය ගත්තා අද බලන්නකෝ අපි පස්සේ විඳලා තියෙන විදිය අපිට මේවා හරියාකාරව ඉදිරිපත් කරගන්න චැනල් නැති එකේ ප්‍රශ්නයක් ඇති අපිට චැනල් පිස්සුවකුත් නෑ අප ජනතාව හිටියම ඇති නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් දරුවෝ ඉස්කෝලේට වාර ගන්නකොට මොන තරම්නම් උද්ඝෝෂණ පෙස්සන් අපිටත් කොච්චර එනවද අපි විපක්ෂයේ ඉන්නකොට සාමාන්‍යයෙන් ඕක තමයි ප්‍රධාන ප්‍රශ්නේ ජුනි මාසේ එකද කොහෙද දරුව බට බාර ගන්න පටන් ගන්න ජුනි ඇප්ලිකේෂන් පටන් ගන්න එදා සිට අපි ඒ නිසා මේ රටේ ජනතාව අරගල කරලා යම්කිසි ප්‍රශස්ත රාජ්‍ය සේවයක් හදන් තියෙන පන්දම් වලට සුදුසුකම් නැතුව ජොබ් ගන්න එකට විරුද්ධව මම කියන්නේ වෘත්ති සමිති ව්‍යාපාරය ඒගොල්ලෝ තමයි සටන් කළා මේක ප්‍රමිතිය හදලා තියෙන්නේ මම දොටුවා මන්ත්‍රීතුමියක් මං ගැන කියන මං ගැන කියන්න යන්නේ මට ඉතාම අන්තිම ජීවිතේ කනගාටුදායක අත්දැකීමක් තිබෙනවා මම ඒක සහතික වශයෙන්ම දැනගෙන තමයි මම කිව්වේ නමුත් අපි ඒ කුණු ඉතිහාස ඉවර කළා තියෙන මේ රටේ ජනතාව ඔබතුමා දන්නවා මට වඩා කොයිතරම් ගුරුමාරුවක් හදාගන්න පවා අසරණ වෙච්ච ගුරුවරු ගුරුවරිය කොතරම් ඉන්නවද කියලා මට වඩා ඔබතුමා දන්න ඒ නිසා මම ඒක කියන්න යන්නේ නමුත් මෙරටේ ගුරුවරු ආත්ම අභිමාණයෙන් ගුරු සේවා ව්‍යවස්ථාවක් හදන් තිබෙනවා සංවර්ධන නිලධාරීන් ඒගොල්ලෝ රජයේ සේවකව බවට පත් වෙලා තිබෙනවා වෛද්‍යවරු ඉංජිනේරු ඒ නිසා අපි හැම කරාටම කියන්නේ සුදුසුකම් වලින් අපි කාවත් පුරවල නැහැ අපි NPP කියලා කාවත් දාලා නැහැ ඒ නිසා මම ඒකයි කියන්නේ මේ විපක්ෂය කරන්න හදන දේ මොකක්ද විපක්ෂය රට 977ට 70ට ගෙනියන්න හදන්නේ ඒ කාලේ තමයි හරම පත්වීම් දුන්නේ ඒ කාලේ තමයි චිට්ටකට පත්වීම් දුන්නේ ඒ 90 2000 ගණන් වල තමයි මේ නාමරාජ පක්ෂ මන්ත්‍රීතුමා දරුවෙක් ඉස්කෝ විශ්වවිද්‍යාලයට බාර ගන්න කියලා ලියුම් දුන්නේ එතකොට ඒක තමයි මේ සංස්කෘතිය හදන්න හදන්නේ. ලේ දෙන්න යන්නේ පරණ ජරා සංස්කෘතිය හදන්නේ. විපක්ෂ නායකතුමා. ඒක නිසා මම කියන්නේ මෙහෙමයි. අපි රටක් වශයෙන් යම්කිසි ප්‍රශස්ත දේවල් හදාගත්තට පස්සේ ඒවා රැක ගැනීම ආණ්ඩු පක්ෂ විතර නෙමෙයි විපක්ෂීත්ව කීමක්. මන්ත්‍රීතුමාට කොච්චර ලේසියක්ද විපක්ෂේ. දඹුතුමාට යනවා ලියුම් ගන්න මේ දරුවෝ ඉස්කෝලේ දාන්න කියලා. එන්නේ නැහැ. එන්නේ නැහැ. ඇයි? ඔබතුමාට කෙලින්ම කියන්න පුළුවන්. සහෝදරයා නැත්තම් අම්මේ දැන් අපි එහෙම දාන්න බෑ මට බෑ කියලා අධ්‍යාපන ඇමතුමියට කියන්න මේ දරුවෝ ඉස්කෝලේ දාන්නේ ඔබතුමා ලේසිනේ රටේ සිස්ටම් එකක් හදනවා මම ලේසි ඒ නිසා ඒක ගැන මම එකයි කියන්නේ ඒ වගේම ගරු සභාපතිතුනි මම විශේෂයෙන්ම කියන්න කැමති මම අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න හිතුවේ නෑ නමුත් මෙතන විශාල සාකච්ඡාවක් ගොඩනගමු නිසා මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහල එකතුමාගේ වැඩතහනම් කිරීම සම්බන්ධ ප්‍රශ්නේදී ඔබතුමා දන්නවා මම ඒකේ කරුණු වශයෙන් කියන්නේ නැහැ ගොඩක් පළවෙනි කරුණ තමයි පාර්ලිමේන්තුවේ 1953 සම්මත කරපු පනතකින් තමයි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියක පිහිටවලා තිබේ මගේ මතක හැටියට ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටිය කනුව තමයි පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතු මේ ඇතුළේ වෙන කටයුතු තමයි මේ ඉන්නේ මේකේ මොනවාද බිල්ඩින් හදන්න සල්ලි වෙන් කරන්න ඕනේ විවිධ නිලධාරීන් බඳව ගන්න ඕනේ ඒවට රාජ්‍ය පරිපාලන මොනවාද PSA ගේ අනුමත කරපු ක්‍රමවේද වගේම ඩේලි ඔපරේෂන්ස් ගොඩක් තියෙනවා. ඒතර ඒ කමිටුවක් තිබෙනවා. ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටුවේ නිල වශයෙන් ඉන්නවා කථානායකතුමා, විපක්ෂ නායකතුමා, සභානායකවරයා සහ මුදල් ඇමතිවරයා හෝ මුදල් ඇමතිවරයා වෙනුවෙන් නියෝජිතේ. ඊට පස්සේ මහ ලේකම්තුමියක් ඉන්නවා. ඒකේ ඒ කමිටුවේ ප්‍රධාන ලේකම්වරිය විදිහට.
තව විනාඩි 2යි ගරුව මහත්තුමනි.
ඒ නිසා පාර්ලිමේන්තුවේ නිශ්චිත වශයෙන් මෙවැනි විනය පරීක්ෂණ මේකට අදාළව ගත්තොත් සිද්ධ ප්‍රසීඩිය එක තමයි මොකද්ද මේකට අදාළව මෙහෙම විනය පරීක්ෂණයක් කළ යුතුයි කියලා තීන්දුව ගන්නෙත් ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකෙන් බෙදීමක් නැතුව එකඟතාවේ ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියෙන්ම තමයි මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න පිටින් පුද්ගලයෙක් ගන්න එක තීන්දුව කරන්න මොකද පිටින් ගන්නවා කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ පූල් එකක් ලයිස්තු කරලා තියෙනවා ඉතාම ජේෂ්ඨ ඒකේ හඳුනාගත්ත විශේෂ මේ පුද්ගලයෙක් තමයි ඔය ලේකම් අතිරේක ලේකම්වරය වශයෙන් මේකට හඳුනගන්නේ. ඒකත් අපි අනුමත කරගෙන තිබෙයි. එතුමාට ගෙවන දීමනත් අනුමත කරන් තිබෙයි. ඉතින් අපි හිතනවා පාර්ලිමේන්තුව තුලින් පරීක්ෂණයක් කරනවට වඩා පාර්ලිමේන්තුවට එළියෙන් පරීක්ෂණයක් කරන එක ඒක හොඳයි කියලා. මොකද මේ සිද්ධිය නියෝජ්‍ය මහලේකම්තුමා තනියම මහල් නියෝජ්‍ය මහලේකම් වුණා නෙමෙයිනේ. එතකොට පාර්ලිමේන්තුව එනොත් යම් යම් මේ මේ පාර්ලිමේන්තුව යන්නේ සම්බන්ධ වුණේ හිටපු ඇමතිවරු කතානායකවරු එහෙම. ඒ නිසා තමයි ස්වාධීන වෙනම පරීක්ෂණයක් කළේ. ඒක හරියට එකඟතාවයෙන් තමයි කළ තියෙන්නේ ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටු. ඊට පස්සේ ඒකට සාධාරණ කාලයක් ගත්තා. අපි දුන්නේ මට මතක විදිහට මාසෙයි. නැත්තම් මාස දෙකයි. ඒකේ මාස ගාණක් ගත්තා මේ. දැන් මම දැක්කා මේ කියනවා එතුමාට අවස්ථාව ලැබුණ නැහැ පැහැදිලි කරන්න. නෑ මං හිතන්නේ මේ කමිටුවේ මං හිතන්නේ මං දන්නවා වාර්තාවේ පැහැදිලිව තිබුණා. වාර්තාව මම දැන හැන්සාට් කළා මන්ත්‍රීවරේ බලන්න පුළුවන් කාටත්. වැඩියම සාක්ෂි අවස්ථාව දීලා තියෙන්නේ එතුමාට. නියෝජ්‍ය මහලේ කම්තුමාට. එතකොට එතුමා කරුණු දක්වලා තිබෙනවා. එතකොට ඒ නිසා මේ පරීක්ෂණයේ තිබෙන්නේ කතානායකතුමා සහ එතුමා අතර තියෙන රණ්ඩුවක්වත් එතුමා මම දැක්ක එතුමාගේ නීතිඥතුමා කියනවා මේක ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඇත්තටම ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ පරීක්ෂණයේ තිබෙන්නේ එතුමාගේ පත්වීම සම්බන්ධව ඇති වෙච්ච ගැටලුවක්. ඇත්තටම ආර්.ටී.ඒ.කින් ආපු තොරතුරක් මත තමයි මේක පටන් ගන්න. නැතුව අපි දේශපාලන වශයෙන් අත දරුවෝ නෙමෙයි. අපිට මේකේ වෙච්ච දේවල් ගැන යම් අවබෝධයක් තිබෙනවා. නමුත් අපිව පස්සේ එලවන්නේ නැහැ. අපි දේශපාලන වශයෙන් අයනු අයනු කියන නෙමෙයිනේ. මේ පාර්ලිමේන්තුව කොහොමද රාජපක්ෂකරණයට ලක් කරගත්තේ? ශිරාණි බණ්ඩාරගේ මැතිනියගේ නාවේ කොහොමද? මේ අපි දන්නවා මේ. හැබැයි අපි ඒව පස්සේ ලවන්නේ නැහැ කරු කතානායක සභාපතිතුමෝ. නමුත් යම්කිසි ප්‍රශ්නයක් මතු වුණාට පස්සේ ඇතිකුණාට පස්සේ ඒක පරීක්ෂා කරනක වළක්ව ගන්නත් අපිට බෑ එක කරන්න. ඒ නිසා මට කියන්න ඕන කමතුනේ ප්‍රොසීඩියර් එකට අනුව 100%ක්ම ගිහිලා තිබෙනවා. නියෝජ්‍ය මහලේකම්තුමාට අවස්ථාව දීලා තිබෙනවා එතුමාගේ තර්ක කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ මූලික විමර්ශනයෙන් පස්සේ එතුමාට ලැබෙනවා අපි අහුවා. අපි එතුමාට දැන් මේ මූලික විමර්ශනයක් නිකරුණේ ඊට පස්සේ එතුමාට විධිමත් ෆෝමල් ඉන්කුවරි එකක් කරන. ඒ ෆෝමල් ඉන්කුවරි එකට එතුමාට පුළුවන් එතුමාට ඒ අදාළ මොනවාද විස්තර ලැබුණාට පස්සේ එතුමාට පුළුවන් ඒකට කරුණු දක්වන්න. එහෙනම් දැත් එතුමාට ඒක විරුද්ධව මම හිතන්නේ උසාවියන්නත් පුළුවන්. නමුත් අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියේදීම කියපු දේ තමයි සාමාන්‍යයෙන් අපිට හම් වෙනව කරු සභාපතිතුමනි මොකක්ද අපිට තියෙන අත්දැකීම තමයි ඔය මූලික විමර්ශනයක් කරලා ගෙදර යවනවා වැඩ තහනම් හරි මොනවා හරි කරලා ෆෝමල් ඉන්කුවරි එක පත් කරන්න අවුරුදු දෙක තුන ගන්නවා. අපේ අමාත්‍යංශ නිලධාරීන් එනවා අවුරුදු දෙක තුනයි මූලික විමර්ශනය විතරයි තියෙන්නේ. ෆෝමල් ඉන්කුවරි එක කරලා නැහැ. ඒක තමයි සාමාන්‍ය රාජ්‍ය සේවිතින අත්දැකීම. අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියේ තීන්දුව කළා එහෙම බෑ. එතුමාට මූලික විමර්ශනයෙන් පස්සේ මාස ගණන් අදින් නැතුව එතුමාට ඒ ෆෝමල් ඉන්කුවරි එක ඉක්මනට පත් කරන්න කියලා. එතකොට එතුමා මේ එතුමාට අවස්ථාවක් ලැබුණා එතුමාගේ දුක් ගැනවිල්ල කියන්න. ඒ නිසා අපි ඉතාමත්ම ප්‍රජාසන්ත්‍රවාදී විදියට ඔයද අපිට පාර්ලිමේන්තුව කතා කරන්න අපි ආවේ නෑ. අපි පාර්ලිමේන්තුව ලස්සන කරන්න ආයේ මජර ක්‍රමෙන් අපි ගලවන් තිනවා පාර්ලිමේන්තුව. අද පාර්ලිමේන්තුව ස්ටෑන්ඩින් ඕල් සවුන්ඩ් වැඩ කරනවා. පාර්ලිමේන්තුව සල්ලි ටොන් ගණන් අපි ඉතුරු කරනවා. පාර්ලිමේන්තුව වෙලාවට ෆන්ක්ෂන් වෙනවා. ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි මම ඊට වඩා විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මෙතන විවේචනය පස්සේ තිබෙන්නේ කතානායකතුමා සම්බන්ධ අල්ලස් ප්‍රශ්නයක් තිබුණා නම් ඒක වෙනම පරීක්ෂණයක්. මම ඇත්තටම සතුටු වෙනවා ඒ අල්ලස් කොමිසම සම්බන්ධව ගැට ගිහිල්ලා එතුමත් දැන් මම හිතන්නේ මෙතන නියුත් විමර්ශනයක් ගිහිලා තිබෙනවා. ඒ වගේම දැන් නියෝජ්‍ය මහලේකම්තුමත් හැමිල්ලක් කරලා තිනවා විම මොකද අල්ලස් කොමිසමට. ඉතින් අල්ලස් කොමිසම රටේ යම්කිසි කීර්තිනාමයක් දිනාගෙන තිබෙන ආයතනයක්. ඉතින් අපි දකින්න කැමති එතුමලයි පරීක්ෂණය කරනකම් කරලා එතකොට නිසා කතානායකතුමා හෝ කවුරු හරි වැරද්දක් කළා තිබුණා නම් ඒක වෙනම විමර්ශනයක්. නියෝජ්‍ය මහලේකම්තුමාට අදාළව ප්‍රශ්නයක් තිබුණා නම් ඒක වෙනම විමර්ශනයක්. මේ දෙකේ සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ නිසා මේ දෙක අනික තැන් දෙකක තමයි අනික නිසා කතානායකතුමා නඩුකාරයා නෙමෙයි. කතානායකතුමා මේ කමිටුවේ එක්කෙනෙක් විතරයි. සා එතුමා සභාපති. ඒ නිසා අපි මේකේ පසුබිම දැනගෙන තමයි වැඩ කරන්නේ. නමුත් අපි පසුබිම යොදා ගන්නෑ. අපි පසුබිම යොදා ගන්න ගියොත් ගොඩක් අමාරු වෙනවා. අපි එහෙම කරන්නේ නැහැ කරු සභාපතිතුමෝ. ඔබතුමා බලන්න අපි 3 දෙකක් අරන් ඇවිල්ලා මේ මාස 15 වෙනි මාසේ මේ පරීක්ෂණ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම සාධාරණ ප්‍රජාසන්ත්‍රවාදී මේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් සේවක මහතුන්ගේ දේශපාලන පක්ෂ අපි කවදාවත් හොයලා නැහැ. මේ පාර්ලිමේන්තුව සම්පූර්ණ පක්ෂ ශාඛාවක් කලේ රාජපක්ෂලා. මට එක කියත හැක්. මන් 2000 මේකේ හැම කිස්ව දාවත් අපිට හිතුන්නේ අර නිලධාරී මහත්මයා අර නිලධාරීතුමිය මෙහෙමයි හරමයි කිය. ඒගොල්ල දක්ෂයි මෙතන වැඩ කරන්න දේශපාලනින් තොරව. ඒගොල්ලන් දේශපාලනයක් තියෙනවා මේ හැම මෙතන ඉන්න අයට දේශපාලනයක් තියෙනවනේ. ඡන්ද දෙන පක්ෂයක් තියෙනවා. කවදාක්වත් මම දැකලා නැහැ ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා විශේෂයක් නැහැ. මේ ලයිට් එක පත්තු කරොත් ඇමතිරත් එකයි මන්ත්‍රීටත් එකයි. හැබැයි මම 2015 වෙනකොට මේක සහ මුලින්ම මේක කාල්ටන් එකක් කරලා තිබ්බා. මේක මදාවින්ගේ තක්කඩි බලාපොරොත්තුපත් කරන් තිබ්බා මන්ත්‍රීවරුත් එහෙමයි සමහර සේවක මහත්වරුත් එහෙමයි. මේක කුඩුපට්ටම් කරලා තිබ්බා. ඒ නිසා අපි ඒක සුද්ධ කරන්නත් තමයි ජනවරම තියෙන්නේ. ඒ නිසා මං පොඩ වෙලාවත් ගියාද මන් දන්නේ වැඩිපුර. ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන දේ තමයි මොකද ඊපස්සේ දැන් මේ නාමා රාජපක්ෂලා කියනවා ශ්‍රීලංක රාජපක්ෂ මහත්මියලා කියන මොනවද අපි පිළිගන්නවා නෑ නාමා රාජපක්ෂ මන්ත්‍රීතුමාම කිව්වා එතුමාලා දාතින නඩු ඔක්කොම දාතින රනිල් වික්‍රමසිංහ කියලා. නේද එතුමා කිව්වා නේද? එතුමා කිව්වා රනිල් වික්‍රමසිංහ දාපු නඩු තමයි තියෙන්නේ කියලා. මේ අපේ කාලෙදිත් එතුමාලට කරලා තියෙනවා නම් අපිත් නඩු දාන්න පුළුවන් වෙයි අපේ කාලෙ තුන නමුත් මේ නඩු සියල්ලම එතුමාම කිව්වා දාලා තියෙන. එහෙනම් පිළිගනිම මොකක්ද? ඒ නිසා තිබෙන්නේ අද මේ රට විනාශ කරපු කණ්ඩායම් මයික් කටාරලා වෙලා හොර channel දෙකක් තියෙනවා. ඒ channel දෙකෙන් මෙතන බොරු කියන. බොරු කියලා හිතන් ඉන්නවා මිනිස්සු ළමංගේ පැත්තට එල. එහෙම වෙලා නැහැ. මොකක් හරි පොල්වත්තක ගුබ්බෑමකට ගිහිල්ලා ෆොටෝ එක zoom කරලා අරගෙන දානවා 25000 කිටියක් කියලා. හරි? ඒ නිසා ඔය සෙනගවල් වලට අපි මේ වෙන්නේ නැහැ. අපි මේ රටේ ජනතාවට වගකීමක් අතෝ කටුදු කරගෙන යනවා. ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි ගරු සභාපතිතුමනි අපි ජනවරමට අනුව කටයුතු කරනවා. ඒ ජනවරමට අනුව අපි මිනිසුන්ට අහුම්කම් දෙන නිසා තමයි සංවර්ධන දානක ප්‍රශ්න අපි මෙහෙම විසඳගෙන තිබෙන්නේ. ඒ වගේම අපි පාර්ලිමේන්තුව අපි ශක්තිමත් කරන තැනක මිසක් පොඩ්ඩක්වත් දුර්වල කරන තැනක නෑ. අපි ඒක ශක්තිමත් කරනවා. ඉතින් ඒ නිසාම අපිට කියන්න තියෙන දේ තමයි අපිට සම්බන්ධ විවේචන කරන එක ගැන විවාදයක් නෑ. නමුත් අපි සම්බන්ධව බොරු වේචන හදන්න එපා. අවසාන වශයෙන් මම විනාඩි දෙකක් ඔබතුමා ඉල්ලා සිටිනවා. මොකද මන්ත්‍රීවරයෙක් කිව්වා මේ මුලතිව්වල කිවුල් ඔය ව්‍යාපාරය හදන එක මේ සිංහල ජනපදකරණය කරන්න කියලා. ගරු සභාපතිතුම අපි ඔබතුමාට කියන්න කැමැති අපි සහ මුලින්ම ජාතිවාදයෙන් තොරව වැඩ කරන දේශපාලන ව්‍යාපාර අපි ඔප්පු කළා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා උතුරේ ගිහිල්ලා පෙන්නලා තිබෙනවා. අපි ප්‍රායෝගිකව වැඩ කරලා පෙන්නලා අපි උතුරට උතුර පහලින් ඉන්න නිසා යුද්ධයෙන් පස්සේ නැගෙනහිර පහලින් ඉන්න නිසා මලයක ප්‍රදේශය පහලින් ඉන්න නිසා කඳුකර ප්‍රදේශ අපි ඒවට මහන්සි වෙනවා. ජනාධිපතිතුමා හයවෙන්ද යනවා කඳුකර ඉස්සෙල්ලාම මේ කමනාද මේ විනාශ වෙච්ච වැඩියෙන් ඇෆෙක්ටඩ් ඒරියා වල ගෙවල් හදන වැඩේ. ඉතින් පොංගල් සමරන්න යනවා අපි. ඒ විතරක් නෙමෙයි අපි උතුරට විශාල මුදලක් වෙන් කරනවා. අපි ඒකද බලන්නේ නැහැ දෙමළ ගොවියද සිංහල ගොවියද මුස්ලිම් ගොවියද කියලා. ඇයි අපි බලන්නේ නැත්තේ? ලංකාවේ මම කියලා තියෙනවා ලංකාවේ ලොකුම දෙමළ පක්ෂය දේශීය මක්කේ ශක්තිය. ලංකාවේ ලොකුම මුස්ලිම් පක්ෂයත් දේශීය මක්කේ ශක්තිය. ලංකාවේ ලොකුම සිංහල මිනිස්සු වැඩිපුරම ඉන්න පක්ෂයත් දේශීය මක්කේ දේශීය ජාතික ජන බලවේග. එතකොට අපි උතුරේ ඇයි වන්නි දිස්ත්‍රික්කේ අපි තමයි ලොකුම පක්ෂය. ඉතින් වන්නි දිස්ත්‍රික්කේ ඇයි අපි සිංහලට විතරක් සලකන්නේ දෙමළ මුස්ලිම් මිනිස්සු අපි අතාරලා නිකම්ම නිකං අනාතලා ඉන්න තමිල්ලා සුකච්චිකට මිනිස්සු දෙන්නේ ඇයි? දැන් සුමන්දරන් වගේ මන්ත්‍රීවරේ තරදිලා දැන් නිකන් මුකුත් කියාගන්න නඩු කීකේ නෙන්නේ. ඒ නිසා ඩෙස්පරේට් වෙලා මොකක් හරි එකක් හොයනවා. ජාතිවාදී ආදී. ඒ නිසා අපි උතුරු පළාතේ වාරි මාර්ග සංවර්ධනය කරනවා. අලුත් ජලාශ හදනවා. අපි මන්නාරමේ පාලියාරු හදනවා. පාලියාරු හදලා එතන මොනවාද බොන්න වතුර මන්නාරමටයි යාපනයට දෙකටම දෙනවා. දැන් සුමන්දරන් මන්ත්‍රීතුමාලා හිටියන්නේ මේ රණලිගේ ආණ්ඩුවේ ඩිෆැක්ටෝ අගමැති වගේ නේ තුමා හිටියේ. මොකක් හරි කරගත්තද? අපි ලබන මාසේ හරි ඕපන් ලබන මාසේ ඕපන් කරනවා මුලතිව් නෙමෙයි වඩමාරච්චි වලට උඩින් පේදුරු තුඩුව කිට්ටුව තියෙන විශාල ජලාශය ප්‍රාණීය ජලය අපි වේදම් කරනවා. උතුරු දුම්රිය මාර්ගය අපි හදලා ඉක්මනට ඉවර කරනවා. ඒ නිසා ඒ වගේම තමයි උතුරේ ඉන්න දුප්පත් ජනතාව ඒ ගොලාංගේ අයිතිවාසිකම් කරන ඒවා කරන්නේ කතා කරලා හොරෙන් කරන්න බෑ. ඒ නිසා අපි කියන්න කැමති වැලේ වැල් නැතුව හිටියට කමක් නැහැ. ජාතිවාද නම් ගේන්න එපා. ජාතිවාදයේ වැඩිපුරම පිච්චෙන්නේ මම කියන්නේ කැමති වැඩිපුරම පිච්චෙන්නේ කල තියෙන දෙමළ සහ මුස්ලිම් ජනතාව. ඒ නිසා අපි මේ ජාතිවාදයෙන් තොරව වැඩ කරන්නේ. ඒ නිසා අපිත් එක සාකච්ඡා කරලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරලා කරුණු පැහැදිලි කරගෙන කටයුතු කරන්න නැතුව කියන කවුරු හරි කරන තොරතුරු බොරු මත යන්න එපාක නිලීම කරමින් මගේ කතාව නතර කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමන්ට.